පනත් කෙටුම් පත් ඉදිරිපත් කිරීම විදුලි බල හා බලශක්ති ඇමතුමා විදුලි බල හා බලශක්ති ඇමතුමා විදුලි බල ඇමතුමා තමගේ පනත්
මමද කියවන්න ඕනේ විදුලි බල ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි දෙවන වර
කිරීම කවදාද ඔව් අජිත් රාජපක්ෂ මන්ත්‍රී නියෝජ්‍ය කතානායකතුමා තමන්ගේ ස්තුතිය ප්‍රකාශ කරන්න
ගරු කතානායකතුමනි ඉතාමත් තීරණාත්මක ඒ වගේම රටේ මුළුමහත් සමාජයේම කතා කරන දිනයක් බවට අද දිනේ පත් වුණා මේ නියෝජ්‍ය කතානායක තේරීමේ තරඟයකට යෑම සම්බන්ධව මෙතෙන්දි මම මුලින්ම අපේ ගරු පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් නොදුන් සියලුම දෙනාට මගේ ස්තුතිය පිරිනමනවා හේතුව අදින් පස්සේ මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම දෙනාගේම නියෝජ්‍ය කතානායකවරයා මම ඒ හැමෝටම එක වගේ කටයුතු කරන්න ඕන. ඒ වගේම මම විශ්වාස කරනවා ගරු කතානායකතුමනි මම මේ තරඟයට එන්න මේ නම යෝජනා වෙන්නේ අහම්බෙන් නෙවෙයි. ගියවරත් මගේ නම අපේ පක්ෂය විසින් තීන්දුවක් අරගෙන තිබුණා. නමුත් පාර්ලිමේන්තුව තුළ අපේ පක්ෂ අතර තියෙන සමගිය තවදුරටත් රැකගන්න අවශ්‍ය නිසා එදා ඒ තරඟයට ඉදිරිපත් වෙන්නේ නැතුවම අපේ පක්ෂයේ තීන්දුවට හිස නමලා ඒ අවස්ථාව මම දුන්නා. ඒ වගේම අද දවසේ නැවතත් එන්නේ මගේ නම යෝජනා වෙන්නේ පහුගිය අවුරුදු දෙක පුරාම මේ පාර්ලිමේන්තුවට නවකයෙක් හැටියට මම පාර්ලිමේන්තුවට ආවත් පාර්ලිමේන්තුවේ සභාපති මණ්ඩලයේ සාමාජිකයෙක් විදියට ඔය මූලාසනයේ පුටුවේ වාඩි වෙලා ඉඳගෙන මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දෙනාට මට මගේ කාර්යභාරය ඉතාමත් උනන්දුවෙන් ඌමනාවෙන් සාධාරණම කරන්න මට පුළුවන්කම ලැබුණා. මම හිතෙන්දි කවදාවත් කෙනෙකුට වැඩිපුර උදව් කරන්න එහෙම නැත්නම් අඩුවෙන් උදව් කරන්න හිතාගෙන කටයුතු කරේ නැහැ. මගේ සීමාව තුළ මම පුළුවන් උපරිම විදියට හැමෝටම කැපවීම කරා. ඒ නිසා අපේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ හැමෝගෙම ඉල්ලීමක් බවට පත් වුණා. මේ පාර්ලිමේන්තුවේ හිස්වෙච්ච නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මගේ නම යෝජනා කරන්න. ඒ නිසා අපේ ආණ්ඩු පක්ෂයේ ඉන්න අපේ මැති ඇමතුරු හැමෝම ඒකට ඒකමතිකව තීන්දු කළා තමයි මම මේ අවස්ථාවට එන්නේ. නමුත් අපි හැමෝම දන්නෝ අද මුළු මහත් සමාජයේම මේ ඡන්දය පැවැත්වෙන එකට ලොකු විරෝධයක් තියෙනවා. නමුත් අපි ඔබ හැමෝම දන්නෝ මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ අපිට මේ වගේ අවස්ථාවකදී මීට වඩා වෙනත් කළ යුතු යමක් නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ තියෙන රීති ස්ථාවර නියෝග සම්ප්‍රදායන් මේ සියල්ල එකට එකතු කරාම අපිට අද මේ අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම මේ රටේ පොදු මහජනතාවගෙන් සමාව ඉල්ලනවා මේ රටේ වටිනා කාලය අද මේ පාර්ලිමේන්තුව තුළ මේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කැප කරන්න සිද්ධ වුණා. ඒක අපේ රටේ තියෙන නීතිය. අපි නීතියට කවුරුත් හිස නමන්න ඕන. ඒක තමයි අද දිනේ සිද්ධ වුණේ. නමුත් අද අපේ ආණ්ඩු පක්ෂයේ හැමෝමත් ඒ වගේම විපක්ෂයේ හැමෝමත් මම දන්නවා පෞද්ගලිකව මාත් එක්ක කිසි කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ තරහ නැහැ. අපි ඔක්කොම එක යාළුවෝ වගේ, එක මිත්‍රයෝ වගේ. ඒ ගෞරවය අපි හැමෝටම තියෙනවා. ඒ නිසා මගේ දේශපාලන ජීවිතයේත් එහෙම ගරු කතානායකතුමනි මාත් එක්ක විරුද්ධව දේශපාලන විරුද්ධවාදීන් කියලා කොටසක් නැති තරමට මගේ දේශපාලනේ මම මේ තාක් දුරට කළා තියෙනවා. ඒ වගේම මම මේ පාර්ලිමේන්තුවට නවකයෙක් හැටියට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරත් මමත් මේ දේශපාලනේ ලොකු කාලයක් කැපවීම කරපු කෙනෙක්. මහජන නියෝජිතයෙක් විදියට ගරු කතානායකතුමනි මා මේ ගත කරන්නේ 25 වෙනි වසර. මීට කලින් ප්‍රාදේශ සභාවක සභාපතිවරේ, ඒ වගේම පළාත් සභාවේ අඛණ්ඩව අවුරුදු 20ක් පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා. ඒ මම ඡන්දය ඉල්ලපු හැම වෙලාවකදී මට අපේ දිස්ත්‍රික්ක ජනතාව ඡන්දය දුන්නේ පළවෙනියා වෙන්න, දෙවෙනියා වෙන්න, තුන්වෙනියා වෙන්න. මම පල්ලෙහාට ගියේ නැහැ. හැමදාම මට ඒ යුතුකම කරා. ඒ නිසා මට මේ මහජන නියෝජිතයෙක් හැටියට මගේ වගකීම්, මගේ කාර්යභාරය ඉෂ්ට කරන්න මට තියෙන දැනුම මම වසර 25ක් පුරා ඒක විඳලා තිනු මට පුළුවන් විදියට මේ රටේ ජනතාවට සේවය කළා තියෙනවා. ඒ නිසා අද අපි හැමෝම දන්න පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම මරන්න ඕන කියලා ඝාතනය කරන්න ඕන කියලා සමාජ මතයක් හදපු වෙලාව අපි වෙලාවකට දුක හිතෙන හිතට මෙච්චර කල් සමාජය වෙනුවෙන් කැපකිරීම කරලා හැමදේම කරලත් අපේ සමාජය මේ විදිහට පරිවර්තනය කරන්න සමහර කණ්ඩායම් වලට අද පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා පහුගිය දවස් ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා වෙනවා දකින්න ආසාවෙන් හිටපු කෙනෙක් අපේ මියගිය සහෝදර අමරකීර්ති අතුකෝරල ගරු මන්ත්‍රීතුමා. එතුමා මට මිය යන්න පැය කීපයකට කලිනුත්. එතුමා පැය කීපයකට කලිනුත් මට කතා කරා. අපි කිව්වේ මට කිව්වේ ඊළඟ පාර අපි හරියට සූදානම් වෙනු කියලා. ඒ නිසා පහුගිය ඇති වෙච්ච සිද්ධිති මිලේච්ච විදියට මානං විශ්වාස කරන්න එක තස්තවාදී ක්‍රියාවක් විදියට. ඒ තස්තවාදීන් විසින් මේ පාර්ලිමේන්තුවට අහිංසකම මන්ත්‍රීවරයෙක් මරලා දැම්. ඒක දේශපාලනයක් කිසි දෙයක් නෑ. තස්තවාදී ක්‍රියාවක් ගරු කතානායකතුමනි මගේ පෞද්ගලික විශ්වාසයක. ඒ නිසා මේ රටේ ජනතාවත් එක්ක විශ්වාස කරන. ඒ නිසා ඒ සහෝදරයට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ මුලින්ම. ඊට අමතරව ගරු කතානායකතුමනි මා විශ්වාස කරනවා අපි මේ පාර්ලිමේන්තුව තුළ හැමෝටම එක වගේ කටයුතු කරන්න මට අවස්ථාව ලැබේ. මං පුළුවන් හැම වෙලාවට මේ කටයුතු කරන්න සූදානම්. ඒ නිසා අපේ පාර්ලිමේන්තුවේ ගරු මැති අමාත්‍යවරුන්ගෙන් මං ඉල්ලන එක ඉල්ලීමක්. ඒ ඉල්ලීම තමයි මම මූලාසනයේ කටයුතු කරන වෙලාවල්දී මං ප්‍රායෝගිකව අත්දැකපු දෙයක් තමයි අපේ සමහර මන්ත්‍රීවරු විනාඩි 3ක වෙලාවක් ඉල්ලගන්න. ඉල්ලගෙන පහක් කතා කරන්න උත්සාහ කරන. ඒ පහක් කතා කරනට අමතර වැය වෙන විනාඩි 2 වෙන කාගෙන් හරි අඩු වෙන. මූලාසනයේ හැමදාම බැනුම් අහන්නේ මේකට. ඒ නිසා අපේ වගකීම අපි නීත්‍යානුකූලව මේ තියෙන සභා රීති එහෙම නැත්නම් ස්ථාවර නියෝග අනුව කටයුතු කරත් අපි අතර කවදාවත් විවේචනයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද අපි අහම්බෙන් තරඟයට ගියා. අද අපේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු විශාල පිරිසකට මේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කමක් නැහැ. සමහර අය තාමත් කැලෑ වැදිලා හැංගිලා ඉන්නේ. ඒ තරමට මේ සමාජය විකෘති කරලා තියෙන්නේ. මහජන නියෝජිතයට තියෙන තැන මේ සමාජයේ සමහර කොටස් කණ්ඩායම් විසින් අපිට ඒ තිබිච්ච තැන නැති කරලා තියෙන්නේ. ඒ වගේම සමාජයේ අපේ රටේ පොදු මහ ජනතාවට ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. ඒ හැම දෙයකටම විසඳුම් හොයන්න ඕන අපි 225 දෙනාම තමයි. අපි 225 දෙනා හරියට හිටගත්තොත් මේ රටේ ජනතාවට කරන්න තියෙන යුතුකම් කොටස අපිට සර්ව සාධාරණව ඉෂ්ට කරන්න පුළුවන්. අපි මේක ඇතුලේ එක එක කණ්ඩායම් හැටියට බෙදෙන්න ඕනේ නැහැ. දැන් අද තියපු චන්දෙත් ගරු කතානායකතුමනි මා විශ්වාස කරන්නේ විඥානය කියන එක යම් තරමක් හරි දැනුණා සමහරට මේ බෙදීම මේ පාර්ලිමේන්තුවේ ඇති වෙන්නේ නැහැ. බහුතරයේ තියෙන්නේ කොහෙද කියන එක මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගේම හදවතේ තියෙනවා. එයාට දැනෙනවා. නමුත් අපි කොහොම හරි දෙකට බෙදුණා. දෙකට බෙදිලා අපි ඡන්දෙකට ගියා. වටිනා කාලය නැති වෙලා ගියා. ඉතින් මා විශ්වාස කරනවා ආයි මේ වගේ තත්ත්වයන් නැති වෙන්න දෙන්න හොඳ නැහැ. ඊට අමතරව මේ පාර්ලිමේන්තුවේ තුළ බෙදීම් හදා ගන්න හොඳ නැහැ. සමහරලාට ඊළඟට එන යෝජනාව ජනාධිපතිවරයාට අප්‍රසාදයේ පල කිරීමේ යෝජනාව සමහරලාට මේ පාර්ලිමේන්තුව තුළ බෙදීමක් හදන්න පුළුවන්. ඒ නිසා දැන් අපි බෙදෙන්න ඕන කාලයක් නෙවෙයි. අපි සියලු දෙනා එකතු වෙන්න ඕන කාලයක්. මේ එකතු වීම තුළ පමණයි මේ රටේ පොදු මහ ජනතාවට යුතුකම් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ 9 වෙනිදා ඇතිවෙච්ච සිද්ධියත් එක්ක අපි 225 දෙනාටම හොඳ පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඒ නිසා අපි දැන් එකතු වෙන්න ඕන වෙලාවක්. අපි අතර බෙදීම් පක්ෂපාත තියෙන විදියක් නැහැ. ඒ නිසා අපි එකට එකතු වෙලා වැඩ කරමු. වැඩ කරලා මේ කටයුතු යුතුකම් ඉෂ්ට කරලා මේ රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් අපේ වගකීම අපි ඉෂ්ට කරමු. ඒ බව සිහිපත් කරමින් අවසාන වශයෙන් මා ඔබ හැමෝටම කියන්නේ නැවතත් මේ පාර්ලිමේන්තුවේ මම එනකොට මං කවදාවත් අනතුරු බලාපොරොත්තු වෙන්න ආවේ නැහැ. හැබැයි අද මට ඒ තනතුර ලැබිලා තියෙනවා. මේ ලැබෙන්නේ අපේ පක්ෂේ නායකතුමා, ඒ වගේම ජාතික සංවිධායකතුමා, අපේ පක්ෂේ මහලේකම්තුමා මාව මේ සඳහා යෝජනා කරා පක්ෂය ඇතුලේ. ඊට පස්සේ අපි ආණ්ඩු පක්ෂේ කණ්ඩායමේ හැම දෙනාගේම ආශිර්වාදය මට ලැබුණා. ඒ නිසා මම විපක්ෂයේ ඉන්න අපේ බොහෝ අය මට හොරාට ඡන්ද දෙන්න කියපු ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ තරම් මට ආදරය කරපු පිරිසක් විපක්ෂයේ ඉන්නවා. මම මූලාශ්‍රයේ වාඩි වෙලා ඉන්නකොට මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කීප දෙනෙක්ම මාව මේ පාල් මූලාසනයේ ඉන්න සාධාරණම කෙනා හැටියට නම් කරා. මට ඒක ලොකු ආඩම්බරයක්. මම ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලේක. මං අද මේ පාර්ලිමේන්තුවට එන්නේ අන්තිම හම්බන්තොට දිස්ත්‍රික්ක හද්ද පිටිසර ගමක. අපිට ලොකු පරම්පරාවක් තිබුණා. මගේ තාත්තරත් වතු පිටි ඔක්කොම තිබුණා. හැබැයි අපි නොදියුණු මිනිස්සු. අපිට ලොකු ඉස්කෝල තිබුණේ නැහැ. අපිට ලොකු සමාජයක් තිබුණෙත් නැහැ. අපිට ආර්ථික ශක්තිය තියෙන්න පුළුවන්. මට මතකයි අපි පොඩි කාලේ අපි ගෙදර ජීවත් වෙනකොට අපේ අම්මා ඒ කාලේ අපේ ගෙදර කිරිහරක් හිටියා. ඒ කිරිහරකේ කිරි දොවලා මගේ අම්මගේ මාපට ඇඟිල්ල දෙකේම කිරියදපු තන් වලින් කිරියදලා කරකට ඇදලා තිබුණා. ඒ අපි දැක්කේ අපේ තියෙන දුප්පත්කම නෙවෙයි, අපි අපේ ආර්ථිකය හදාගෙන අපේ පවුල තුළ දීපු ශක්තිය. ඒ නිසා අපි අපිට පුළුවන් අපි හැමෝම එකතු වුණාම මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අපිට යුතුකම් කරන්න. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙමු. දැන් ජාතියක් හැටියට අපි එකට එකතු ඉන්න ඕන වෙලාවක්. සමහර දේශපාලන පක්ෂ අපි නොදන්නා විදිහට තස්තවාදී කණ්ඩායම් රට තුළ නිර්මාණය කරගෙන යනවා. ඒක අපිට පේනවා. ඒ නිසා එදා උතුර විතරක් තිබිච්ච තස්තවාදය ආයි දකුණට නැගෙනහිරට බටහිරට මේ සියල්ලටම ගමන් කළා. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පාර්ලිමේන්තු 74 දෙනෙක් එහෙම නැත්නම් 100කට ආසන්න ප්‍රමාණයට පහුගිය 9 වෙනිදාන් පස්සේ පාක්ෂ ભેදයකින් තොර හැමෝටම යම් කාරණයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජීවිත අහිමි වුණා, ධාන වාහන දේපල මේ සියල්ලම අහිමි වුණා. අපි මේව පාඩමක් හැටියට ගමු. අපේ යුතුකම අපි මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඉෂ්ට කරමු කියලා ඔබ හැමෝටම සිහිපත් කරමින් මගේ කාර්යභාරය අවංකව ඉෂ්ට කරන බවට සිහිපත් කරමින් මානිහිඬ වෙන බොහොම ස්තුතියි.
පක්ෂ නායකතුමා කරු කතානායකතුමනි, ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති වැදගත් කාරණාවකට පාර්ලිමේන්තුවේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ සභාපතිතුමා ප්‍රගීත් පෙරේරා මැතිතුමා, ඒ වගේම තවත් නිදහස් ජනමාධ්‍යවේදීෙක් වන කසුන් සමරවීර මැතිතුමා සුපුරුදු පරිදි අද දිනේ පාර්ලිමේන්තුවේ වාර්තා කටයුතු කරන මොහොතේ ඇත්තට මේ අයට නිදහසක් ලබා දීලා තිබෙනවා. වෙනදා වගේම තමන්ගේ iPhones වලින් වීඩියෝ ගන්න, වොයිස් කට්ස් ගන්න, ප්‍රකාශන ගන්න. නමුත් අද දිනේ එතුමන්ලා සතු දුරකථන දෙකම පැහැර අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මට ආරංචි වුණු ආකාරයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමෙන් පසුව ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී මම කැමති නෑ නංගම් කියන්න, because I don't want to impute intentions to anybody. ඒක ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තිබෙන නිසා එතුමන්ලාගේ දුරකථන දෙක පැහැරගෙන තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුවේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ සභාපතිවරයාගේ දුරකථනයත්, ඒ කියන්නේ ප්‍රගීත් පෙරේරා මැතිතුමාගේ දුරකථනයත්, කසුන් සමරවීර මැතිතුමාගේ දුරකථනයත් ආපහු ඒ අයට ලබා දෙන්නට වැඩ කටයුතු සලස්සන්න. මන් දන්නේ කුමන මන්ත්‍රීවරයාව පැහැරගත්තද කියලා මම නංගම් කියන්නේ නැහැ, මොකද මම ඇසින් ඒක දැක්කේ නැති නිසා. එසත් ඔබතුමා වැඩිහත් වෙලා කරුණාකරලා ඒ දේ ඉෂ්ට කරන්න. ඒ වගේම අපි අවබෝධ කරගන්නට ඕන ජනමාධ්‍ය නිදහස, ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ 4 වෙනි කුළුණ ජනමාධ්‍ය. ඒක වර්තමාන අග්‍රාමාත්‍යතුමත් අවබෝධ කරගෙන තිබෙනවා. එතුමත් හැමදාම අපි දන්න විදිහට නිදහස් ජනමාධ්‍ය වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලෙක්. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔබතුමාගෙනුත්, ගරු අග්‍රාමාත්‍යතුමාගෙනුත්, ගරු සභානායකතුමා, ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා ඒ නිදහස් මාධ්‍යවේදීන්ගෙන් පැහැරගත්තු දුරකථන දෙක ආපහු ඒ අයට ලබා දෙන්නටත්, ඒ වගේම ජනමාධ්‍යවේදීතුමන්ලට තමන්ට රිසිසේ ප්‍රජාතන්ත්‍රවාදීව ඒ වාර්තා කරන කටයුතු ක්‍රියාත්මක කිරීමේ පරිසරය නිර්මාණය කර දෙන්නට කියලා මම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
ඒ ගැන මම සේල බලන්නම් ප්‍රශ්න. ඔව් මනුෂ්‍යන නැකර.
ගරු කතානායකතුමනි, මේ මාධ්‍යවේදීන් සාමාන්‍යයෙන් සුපුරුදු විදියටම මේ කණ්ඩායම් රැස්වීම ඉවර වෙලා ඉද්දී මේ විදියටම සාමාන්‍යයෙන් සිද්ධ කරනවා. නමුත් ඉස්සරත් කරා හැමදාමත් කරා ප්‍රගීත් සහ ඒ වගේම කසුන් කියන සහෝදර මාධ්‍යවේදීන් දෙදෙනාට වෙච්ච කාරණාව අපි ඉතාමත්ම කනගාටුවෙන් බැහැර කරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේක සිද්ධ වෙන්නේ නැත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට තියෙන බරපතල පීඩනයත් එක්ක වෙන්නේ නැති තමුන්නාන්සලට. හැබැයි මතක තියාගන්න මේ විදියට හැසිරිලා තමයි සමාජයෙන් අපිට ගැහුවේ. මං කියන්නේ ඔබට අපිට හැමෝටම ගහන්නේ මේ ගහන ගැහිල්ල තවදුරටත් ඒ උද්දච්චකම, ඒ චණ්ඩිකම දිගට කරන්න ගියොත් අපි හැමෝටම ගෙවල් වලට යන්න වෙන්නේ අතුකෝරල මන්ත්‍රීතුමා ගියා වගේ තමයි. ඒක නිසා ඔය පඬිතකම ඔය දුෂ්ටකම නතර කරගන්න කියලා කියනවා. කතානායකතුමනි ඊට අමතරව දැන් මේ අර ගෝල් ෆේස් එකට සහ මෙතනට පහර දීපු පිරිස අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ නැතුව අනිත් අත්අඩංගුවට ගැනීම කරනවා. පටන් ගන්න සිද්ධිය පටන් ගත්ත තැනින් එතන ඉඳලා පටන් අරගෙන කරන්න මේ චණ්ඩිකම් කරලා මේ දේශපාලනය කරන්න බෑ. මේ චණ්ඩිකම් වලට අද සමාජය විරුද්ධයි. මේ චණ්ඩිකම් කරලා මේ දේශපාලනය කරාම දේශපාලකයන්ගේ අවසානයේදී ගෙවල් දොරවල් පවා පිච්චෙන තැනට ආවා. ඇයි මේ චණ්ඩිකම් කරන්නේ? මේ චණ්ඩිකම් කරන තැන නෙමෙයි. වැරදි තැනට යන්න එපා.
ඔව් රෝහිණි කුමාරි මෙතනිය.
ස්තුතියි ගරු කතානායකතුමනි. මම මුලින්ම මේක අවස්ථාවක් කරගන්නවා නියෝජ්‍ය කතානායක ධූරයට අභිනවයෙන්පත් වෙච්ච අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමාට මගේ සුභාශිංසනය පුද කරනවා. එතුමාට මේ සභාව තුල කුටුවේ හරිමැද වාඩි වෙලා රාජකාරී කරන්නට හැකියාව ලැබේවයි, ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට තරහකින් නෙවෙයි හාස්‍යයට මේක කියන්නේ. මේ පාර්ලිමේන්තුවේ කාන්තාවක් ලෙස මම වාචික හිංසනයට ලක් වෙනකොට පුලසුණු දැරුවේ අජිත් රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමා. ඔබතුමත් එක්ක මට තරඟ කරන්න වීම මං හිතනවා දෛවයේ සරදමත්ද කියලා. කොහොම වුණත් ගරු කතානායකතුමනි, මම මේක අවස්ථාවක් කරනවා මගේ නම යෝජනා කරපු විපක්ෂ නායකතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට, ඒ වගේම එය ස්ථීර කරපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ලක්ෂ්මණ කිරියල්ල මැතිතුමාට, ඒ වගේම මට ඡන්දය ලබා දීපු පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීතුමන්ලට මන්ත්‍රීතුමියන්ලට, ඒ වගේම විශේෂයෙන් මෙතන විශේෂ ස්තුතියක් මට කරන්න තියෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයේ ගරු සභාපතිතුමිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය, ඔබතුමියට ස්තුතියි. මගේ නම යෝජනා වෙනවත් සමගම එතුමියට ආපු ආරාධනාව ඉවත් කරගෙන තමන්ගේ නාම යෝජනාව ඉවත් කර ගැනීම පිළිබඳව. ගරු කතානායකතුමනි, ලංකා ඉතිහාසයේ කතානායක, නියෝජ්‍ය කතානායක විතරක් නෙවෙයි නියෝජ්‍ය කාරක සභාවේ සභාපති තනතුරකටවත් කාන්තාවක්පත් වෙලා නැහැ. ලෝකේ ප්‍රථම කාන්තා අගමැතිනිය බිහි කරපු රටේ, ඒ වගේම විධායක ජනාධිපති ධූරයට කාන්තාවක්පත් කරපු රටේ පාර්ලිමේන්තුවේ මුල් පුටුවකට තවමත් කාන්තාවකට පත් වෙන්නට අයිතියක් නැහැයි කියන එක අද මේ ගරු සභාව ලෝකෙට පෙන්වලා දුන්නා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විතරයි කියන එක අද මේ පාර්ලිමේන්තුව සහතික කරා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ එහෙම දෙයක් නැහැ. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කරගන්නට ඡන්දයක් පවත්වලා මේ රටේ ජනතාවගේ මුදල් කාබාසින් සීනියා වුණා. මේ පාර්ලිමේන්තුව කොලම් මඩුවක් බවට නැවත වතාවක් පත් වුණා. 2004 පැය 9ක් පුරා විහිදුණු ඡන්දයකින් පසුව විජමූ ලොකුබණ්ඩාර මැතිතුමා කතානායක ධූරයට පත් වෙච්ච අවස්ථාව මට සිහි වෙනවා. මේ පාර්ලිමේන්තුවේ 225 එපා කියන කතාව මට මුලින්ම ඇහුණේ ලොකුබණ්ඩාර මැතිතුමන් කතානායක ධූරයට පත් කරපු 2004 අප්‍රේල් 4 වෙනිදා. පහුගියදා ආයෙත් අපිට ඒක අහන්න ලැබුණා. මේ රට ගිනිගත්ත නියෝජ්‍ය කතානායක තනතුරේ අස්වීම කල් ගැනීම, ඡන්දය පැවැත්වීම, නැවත ඉල්ලා අස්වීම. 2004 ඡන්දයෙන් පාර්ලිමේන්තුව ගිනිගත්ත 2022 ආපහු ඒකම සිද්ධ වුණා. මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ අවස්ථා දෙකම දැකපු කෙනෙක් ඇහෙන් මම කනගාටු වෙනවා. 3 වෙනි අවස්ථාවේ මට ඒකේ පාර්ශවකරුවෙක් වෙන්න සිද්ධ වුණා. මම මේ බලදේශපාලනේ පාර්ශවකරුවෙකු බවට පත්වීම පිළිබඳව මට කනගාටුවක් තියෙනවා. ගරු කතානායකතුමනි, ජවහර්ලාල් නේරුතුමන් පැවසූ දෙයක් මට මේ වෙලාවේ මතක් වෙනවා. Every little thing counts in a crisis. අර්බුදයකදී සෑම කුඩා දෙයක්ම ගණන් ගැනෙනවා කියලා එතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. නියෝජ්‍ය කතානායක ධූරයේ සඳහා වූ ඡන්දය ලංකා පාර්ලිමේන්තු අර්බුදයේ දැවැන්ත බිඳවැටීමක් ලෙස ඉතිහාසයට එක් වෙනවා. 1975 ඇමරිකාවේ බිහිවෙච්ච සුවිශේෂම කතානායකවරයෙකු වන කාල් බර්ටි ඇල්බර්ට් මහතාගේ කතාව මට මේ වෙලාවේ සිහි වෙනවා. I don't twist arms, I shake hands. මම කාගෙවත් අත අඹරන්නේ නැහැ. මම අතට අත දෙනවා. මට මේ තනතුර වෙනුවෙන් කාගෙවත් අත අඹරන්නට ගියේ නැහැ. මම මේ වෙනුවට මේ රටේ සියලුම ජනතාවට අරගල භූමියේ සිටින තරුණ තරුණියන්ට සහෝදරත්වයේ මිත්‍රත්වයේ ශිෂ්ටත්වයේ අත මම මේ වෙලේ දිවි කරනවා. රෝහිණී විජේරත්න කවුද කියලා මට ඇහුණා පසුපෙළ මන්ත්‍රීවරයෙක් කෑ ගහලා කියනවා. අහගන්න. මගේ නම මේ තනතුරට යෝජනා කරනකොට ගරු විපක්ෂ නායකතුමා මම ඒක දැක්කේ ට්විටර් පණිවිඩයක් හැටියට. එතුමා මා කෙරෙහි තබපු විශ්වාසයට මම එතුමට ස්තුතිවන්ත වෙනවා. මටම අභියෝගයක් බාර දුන්නහම ඒක ඔබතුමා ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබතුමා වැදගත් උගත් මන්ත්‍රීවරයෙක්, දැන් ඇමතිවරයෙක්. ඔබතුමා ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මා කෙරෙහි ඒ තබපු විශ්වාසයට මම එතුමට ස්තුතිවන්ත වෙනවා. එතුමා මගේ හැකියාව, දක්ෂකම සහ අභියෝගයන්ට මූණ දීමේ හැකියාව පිළිබඳ දන්න නිසායි මගේ නොවීමසා ඒ පිළිබඳව කටයුතු කරේ. ඒ නිසා මම ඔබතුමාට කියන්න ඕනේ, මට අභියෝගයක් දුන්නහම මම බාර ගන්නවා. අභියෝගේ බාරගත්තට පස්සේ ඒකෙන් පැනලා යන සූදානමක් මගේ ජීවිතේ තියා මගේ પરම්පරාවෙවත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මගේ අත්තා මුතු බණ්ඩා මැතිතුමාගේවත් මගේ පියා විජේරත්න බණ්ඩා මැතිතුමාගේවත් මගේ මාමණ්ඩි පීබී කවිරත්න මැතිතුමාගේවත් මගේ ස්වාමි පුරුෂයා සංජීව කවිරත්න මැතිතුමාවත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ අභියෝග හමුවේ පලා යනවා මම දැකලා නැහැ. ඒ නිසා මම මේ අභියෝගය බාරගත්තා. මාව අද එපා වුණේ මොකද අපි දැක්කා ඊයේ වෙනකන් මේක යන්නේ කොහොමද, මේ නියෝජ්‍ය කතානායක ධූරය පිළිබඳව එකඟතාවයේ මොකද්ද කියන එක ඊයේ හවස නෙවෙයි අද උදේ වෙනකම්ම තිබුණා. නමුත් මාව එපා වුණේ රාජපක්ෂලාට. මං කියන්නේ අජිත් රාජපක්ෂ මැතිතුමාට නෙවෙයි. රාජපක්ෂ පරම්පරාවට මාව එපා වුණේ මේ පාර්ලිමේන්තුවේ මාව වහකදුරු වුණා රාජපක්ෂලාට ඒ අයගේ හොරකම් ගැන මම මේක කතා කරපු නිසා. මාව එපා වුණේ ඒ අයගේ දූෂණ ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරපු මන්ත්‍රීවරියක් වීම නිසා. එහෙම නැතුව මම සමග ජන බලවේගයේ වීමම නෙවෙයි. ඒ නිසා මම කියනවා, හැබැයි මිනිසුන්ගේ බද්ද සල්ලි විනාශ කරලා ඔවුන්ගේ කෝපයට වෛරයට ගොදුරු වෙන තැනට මේ පාර්ලිමේන්තුව පත්වීම ගැන මම කනගාටු වෙනවා. අපේ තරුණයන් අද ගෝල් ස්පේස් පිටියේ, ඒ වගේම ගාල්ල මහනුවර, අනුරාධපුරයේ රටපුරාම දැන් දවස් 39ක් අරගල කරනවා. ගෝල් ස්පේස් අරගලයට පහර දුන් දේශපාලනඥයන් මෙරයන් තවමත් නීතිය හමුඩුවට පමුණුවලා නැහැ. ඒ වගේම එයට මාවත සකසලා දුන්න පොලිස් නිලධාරීන් තවමත් අත්අඩංගුවට අරගෙන නැහැ. ගෑස් පෝලිම, ඉන්ධන පෝලිම, මේ පෝලිම් මැදින් හමුදා බෆල් රථ ගමන් කරනවා අපිට පේනවා. මේක හදිසි නීතිය දාපු රටක්. අපි අද අවදි වුණේ ඇඳිරි නීතිය තිබ්බ රටක. හොඳට මතක තියාගන්න ඕනි. ඒ වගේම රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ ටික නැහැ කියලා ඊ අගමැතිතුමාගේ කතාවේදීත් එතුමා කිව්වා. ඒ වගේම අද මිනිසුන්ගේ රැකියා නැති වෙලා තියෙනවා. දරුවන්ට අධ්‍යාපනය අනහිටලා තියෙනවා. ලබන සතියේ සාමාන්‍ය පෙළ විභාගයට ළමයින් පෙනී හිටිනවා. නමුත් විභාග මධ්‍යස්ථානයට යන්න දරුවන්ට බස් රථයක් තියෙයිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳව මම අගමැතිතුමාගේ අවධානය යොමු කරවන්නට මේක අවස්ථාවක් කරගන්නවා. එහෙමනම් ඒ දරුවන්ට තමන්ගේ ළඟ තියෙන පාසලකට මේ දරුවන් යොමු කරන්නට අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියන එකත් මම ඉල්ලා සිටිනවා. ඇත්තටම කිව්වොත් අද රටම බලාගෙන ඉන්නේ නියෝජ්‍ය කතානායකවරයා කවුදයි කියන එක නෙවෙයි. මේ රටේ තියෙන අර්බුදවලට මේ පාර්ලිමේන්තුව පිළිතුරු හොයන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ රටේ හීනය එළියේ මිනිස්සු බලාගෙන ඉන්නේ. මතක තියාගන්න, මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මේක නෙවෙයි කියන එක. අරගල බිමේ තරුණයෝ ඉල්ලන්නේ මේක නෙවෙයි. තරුණයේ මැරුණේ ඔළුව පලාගත්තේ මේකට නෙවෙයි කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. මම ඉන්නේ අරගල භූමියේ තරුණිය එක්ක මිසක් අවස්ථාවාදී බලලෝභී දේශපාලනයත් එක්ක නෙවෙයි කියන එකත් මම කියනවා. නියෝජ්‍ය කතානායක ධූරයට මාව පත් කරපු නම යෝජනා කරපු මම හැමතෙම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මම මේ තරුණ තනතුරට සුදුසුයි කියලා අරගල භූමියේ තරුණ තරුණියෝ තමන්ගේ Facebook ගිණුම්වල ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ වගේම මේ රටේ උගතුන් බුද්ධිමතුන් තමන්ගේ Twitter පණිවිඩ හරහා ඒ වගේම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. මම ඒ අයටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මතක් කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අගමැතිතුමා ගත්ත පළවෙනි යෝජනාව තමයි කාන්තාවකට මේ තනතුර ලබා දෙන්න ඕනි කියලා. ඔබතුමාගේ පළවෙනි යෝජනාවම අද පරාජය කරලා තියෙනවා. ඔබතුමාගේ පළවෙනි යෝජනාවම අද ඔබතුමාව අගමැති කරපු ඔබතුමාට සහය දෙනවයි කියපු කණ්ඩායම රාජපක්ෂ අතකොළුවක් බවට පත් වෙලා අද ඔබතුමා රාජපක්ෂලාගේ රූකඩයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අන්වේ පාර්ලිමේන්තුවේ ගත්ත පළවෙනි ප්‍රතිපත්තිය අද පරාජය වෙලා තියෙනවා. මම හිතනවා මේක සමහර විට අගමැතිතුමනි මාව දේශපාලනයට ගෙනාවේ ඔබතුමා. නමුත් මම කනගාටු වෙනවා අද ඔබතුමා ඉදිරියේදී ලබන පරාජයන් වැලක ආරම්භයේ සනිටුහන් කරා. අද සිට මේ ආණ්ඩුවේ පරාජයන් වැල ආරම්භ වෙනවා. මොකද රාජපක්ෂවරු තමන්ගේ න්‍යාය පත්‍රය තව දුරටත් ක්‍රියාත්මක කරන බව අද පෙන්නුවා. මේවැනි සුළු කාරණාවකදීවත් අගමැතිතුමාට තම කණ්ඩායම එකඟ කරගන්න
විවාදයකට හරවගන්න
වෙලා තියෙනවා.
ඔබතුමාගේ ස්තුතිය ප්‍රකාශ කරා නම් හොඳයි.
දකින්න මට කතා කරන්න අයිතියක් තියෙනවා. ඔබතුමා ওই පුටුවේ මැද වාඩි වෙන්න.
ඔබතුමා
අදක තියාගන්න මේවැනි සුළු කාරණාවකදීවත් අගමැතිතුමා හැටියට තම කණ්ඩායම එකඟ කරගන්න අද බැරි වෙලා තියෙනවා. ඊයේ කතාවෙදයි කර අභිමතාර්ථය ඉටු කරගන්නේ කොහොමද කියන එක ඔබතුමා පොඩ්ඩක් හිතලා බලන්න. අද පෙන්වුවේ මේ රටේ නායකයා මට ආරංචි වෙලා තිබුණු හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් අගමැතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සියලු දෙනාගේ එකඟතාවයක් තිබුණයි කියලා. නමුත් අද පෙන්නවා මේ ආණ්ඩුව කරන්නේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් නෙවෙයි කළු පාට කුරුල්ලෙක් කියලා. ඒ නිසා මේ ඉල්ලීම ඉටු වෙනතුරු මතක තියාගන්න ඕනේ අපි එකක්. මිනිස්සු කියන්නේ ගෝටා ගෝ හෝම් කියලා. එහෙමත් නැත්නම් රාජපක්ෂවරු ගෙදර යන්න ඕනේ කියලා. ඒ ඉල්ලීම ඉටු වෙනතුරු අපි මේ අරගලේ යනවා. ඒ ඉල්ලීම ඉටු වෙනතුරු පාර්ලිමේන්තුවේ අපේ අරගලේ ගෙනියනවා.
තව කතා තියෙනවා.
අගමැතිතුමා ඊයේ ජාතිය අමතක කරලා කියපු කතාවේ කරුණු අතිශයින්ම වේදනාත්මකයි. අපේ රට බොහොම අනතුරක වැටිලා තියෙනවා. හැබැයි අද නියෝජ්‍ය කතානායක තනතුර සඳහා ඇති කරගත්ත එකඟතාවයේ රකින්න බැරුව රටට දෙන පොරොන්දු ඉටු කරන්න බැරි වෙයි. ඒ වගේම අපි දැක්කා එදා නිට්ටඹුවේදී මම අතිශයින් කනගාටුවට පත් වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්ච අතුකෝරල මැතිතුමා ඝාතනයට ලක්වීම. ඒ වගේම රට පුරා
ඔබතුමී ඉක්මන් කරන්න
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වරුන් ගණනාවකගේ දේපළ විනාශ වුණා. ඒ වගේම ගෝල්ෆේස් සහ මහනුවර අරගල වලට පහර දුන්නා. ඒවා ඓතිහාසික වැරදි. ඒවා අපි නිවැරදි කරන්න ඕනේ, අවසන් කරනවා. ඒ වරදවල් කරපු සියලු දෙනාටම දඬුවම් ලැබෙන්න ඕනේ. ප්‍රහාරයේ සිදු කරපු දායක වුණු සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනේ. අවසාන වශයෙන් තරුණයනි, ඔබලාගේ අරගලයේ ජයග්‍රහණය කරන දවසේ අදට වඩා යහපත් පාර්ලිමේන්තුවක් මේ රටේ අනිවාර්යයෙන්ම බිහිවේවි. ජනගහණයෙන් 152ක් වෙච්ච, ඡන්දදායකයන්ගෙන් 156ක් වෙච්ච කාන්තාවන් ඉන්න රටේ කාන්තාවකට පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට තබා නියෝජ්‍ය කතානායක ධූරයටවත් පත් වෙන්න පුළුවන් රටක් ඉදිරියේදී බිහිවේවි. ඒ දවස උදා කරන්නට මේ පාර්ලිමේන්තුව අදට වඩා ශිෂ්ට හා ගෞරවනීය තැනක් කරන්නට පාර්ලිමේන්තු කණ්ඩායමක් හැටියට විපක්ෂයේ සියලු දෙනාම අපි කැප වෙන බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. යෝජනා
කරුණා ගරු කතානායකතුමනි.
ඔව් අගමැතිතුමනි.
පළමුවෙන්ම මම එකක් ප්‍රකාශ කරන්න ඕනේ. මම අද පොලිස්පතිතුමාට කතා කළා. මං කියවා පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ පැන නැගෙනවා කරුණාකරලා මට කියන්න මොකද්ද තත්ත්වය කියලා. එහෙනම් කිව්වා නීතිපතිතුමාගේ නියෝග ලබා තියෙනවා ඒ අනුව එතුමා ක්‍රියා කරා කියලා ක්‍රියා කරනවා කියලා. මම යෝජනා කරා ඒ ගැන ඔබතුමාට වාර්තා කරන්න. මං හිතන්නේ හොඳම එක තමයි දවස් දෙකකින් දෙකකට නැත්තම් තුනෙන් තුනට ඔබතුමාට ප්‍රගතිය වාර්තා කරන්න. ඉතින් මේ රූකඩේ එක කියන්න කැමතියි ඔබතුමාට. ඊළඟට මේ විශේෂයෙන්ම අපි කාරණා කීපයක් මතක තියාගන්න ඕනේ. මේ රටේ ගෝල් ෆේස් පිට්ටනිය උනේ සිද්ධිය මම හෙලා දැකලා තියෙනවා. ඒ නිසා ඒක විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න උවමනයි කියලා මම කියන්න කැමතියි. දෙවනුව මේ සභාවේ අපි එක්කෙනෙක් කතා කරමු ඊට අනෙක් එක්කෙනා කතා කරන්න. මේ සභාවේ
දාදා කරන්න එපා. ඔබතුමාලා බාධා කරනවා නම් සභාවේ වැඩ කටයුතු නතර කරනවා.
මේ 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 සභාවේ
අගමැතිතුමා කතා කරන්න.
කෑ ගහන්න කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලුවද?
පළවෙනි
සැරේ නියෝජ්‍ය කතානායකතුමා තේරුව ඇති මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. මං ඉවල පොරොන්දු වෙලා තිබුණා රංජිත් සියඹලා පිටියේ මැතිතුමාට මම ඡන්දෙ දෙනවා කියලා. එතන උනේ අවුල මොකද්ද කියලා ඊට පස්සේ විපක්ෂ නායකතුමයි මං හිතන්නේ මේ මෙතනදී සුසිර ප්‍රේමජයන්ත මැතිතුමයි මං තමයි කතා කරද්දී එළි වුණා. මේකටත් මම සම්බන්ධ වෙන්නේ මට කතා කරේ නැහැ ඔබතුමාගේ සාකච්ඡාවටවත්. එහෙනම් මං එතෙන්ට ඇවිල්ලා කියන අපි පුළුවන් කෙනෙක් තෝරා ගන්න කියලා. මමත් කැමතියි කාන්තාවක් තෝරන්න. මොකද අන්තිම කාන්තාව මේ රටේ සෙනත් සභාවේ නියෝජ්‍ය කතානායක තුමිය හැටියට මගේ අම්මගේ නැන්දා ඇඩ්ලින් මොනමුලේ. ඊට පස්සේ කවුරුවත් මේ තනතුරු වලට ඇවිල්ලා නැහැ. කෙසේ හෝ මේ සභාවේ ගියානුවට ඒක ඉෂ්ට වුණේ නැහැ. ඉතින් ඒකට මට දොස් කියන්න එපා. මම මේ එකකටවත් හිටියේ නැහැ. ඔක්කොමලා කියන්නේ මං තනි පක්ෂයේ ඇමතිවරයා අගමැති කියලා. ඉතින් විපක්ෂයටත් මට සහභාගී වෙන්න බෑ. ආණ්ඩු පක්ෂයේ රැස්වීම වලටත් මං සහභාගී වෙලා නැහැ. මං අර තාම අර පාර්ලිමේ පටන්ගෙන දැන් කොයි පැත්තේද ඉන්නේ කියලා දන්නේවත් නැහැ. ඒත් විශේෂයෙන්ම කතානායකතුමනි ඒක නෙමෙයි. අද මේ පාර්ලිමේන්තුවේ තර්ජනයක් වෙලා තියෙනවා. එක මන්ත්‍රීවරයෙක් මරුමුවටපත් වෙලා තියෙනවා. අපේ කුමා වේල්ගම මන්ත්‍රීතුමා එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙන එකට විරුද්ධව අපි එකට වැඩ කළා. එතුමාට අද ගහලා තියෙනවා. ඒක නිකන් සිදු වුණ එකක් නෙමෙයි කියලා මට දැන් ආරංචි වෙලා තියෙනවා. ගෙවල් ගණනාවකට ගිනි තියලා මං ගාල්ලේ කියන්නේ ගාල්ලේ රමේෂ් පත්‍රන මහත්මයාගේ ගෙයක් ගිනි තිබ්බා. චන්දිම වීරක්කොඩියේ ගෙයක් තිබ්බා. ඒ විතර නෙමෙයි විජේපාල හෙට්ටි ආරච්චි මහත්මයාගේ ගෙදර ගිනි තිබ්බා. මට දවස් දෙකකට ඉස්සෙල්ලා කතා කරා අගමැති උනේ නිසා මෙතන මොකද්ද උනේ කියලා හොයන කාගේ හරි ගයක් කමන්නේ. අපි මේට ඉස්සෙල්ලත් ගෙවල් මෙවල ඒක හොයන්න ඕනේ. අනික මං හිතන්නේ මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේ පැත්තේ හිටියත් ඒ පැත්තේ හිටියත් මොකද මේ සෙල්ලම දැන් යනවා. Tamanට කැමති නැත්නම් කවුරු හරි ඇවිල්ලා ගෙදර ගිනි තියන්න පුළුවන්. ඒ නිසා යම්කිසි ඒකට සහන දෙන වැඩසටහනක් අපි තියාගෙන ඊට වඩා මම මෙතන කියන්නේ අපි අත මේ වෙනස්කම් තියෙන්න පුළුවන්. මම මෙතෙන්ට ආවා කියලා සමහර අය හිතන ඇති මම පාවලා දුන්නා කියලා. මම ඒක නෙමෙයි මගේ කාරණේ මම එතන කිව්වා. ඒ මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඕනේ. ඒත් අපි ඒක කරන ගමන් තව එකක් තියෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවට ඇයි ජනතාව දොස් කියන්නේ? අපි මේ සංස්කෘතිය වෙනස් කරමු. අවාසනාවන්තට ඒ සංස්කෘතිය අදත් තිබුණා උදේ. මම ඒකට මම මගේ සහයෝගය නැහැ. මම කියන්නේ පාර්ලිමේන්තුවේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනේ. ඒ නිසා පළවෙනි පියවර හැටියට මේ පාර්ලිමේන්තුවේ දේශපාලන මණ්ඩලය නැත්නම් ජාතික සභාව ඇති කරන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ. මේක තවදුරට ගෙනියන්න බෑ. මේ අපි එකඟ වෙන්න පුළුවන් ඒවදී එකඟ වෙන්න. එකඟ වෙන්න බැරි වෙලාවේදී අපි සාකච්ඡා කළා අපි පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයේ අනුව බෙදෙනවා නම් ඡන්ද දෙමු නැත්නම් ඡන්ද දෙන්නේ නැතුව විසඳන්න බලමු. ඒත් මේ අවස්ථාවේදී අපි එකක් මතක තියාගන්න ඕනේ දෙපැත්තෙන්ම මේ සංස්කෘතිය නැති කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තු සංස්කෘතිය එක්ක අපිට ඉදිරියට යන්න බෑ. මේ පැත්තෙන් කෑ ගහනවා, ඒ පැත්තෙන් කෑ ගහනවා. පුළුවන්ද මේක? මේ රට කියන අපි උවමනා නැහැ කියලා. ඇත්ත වශයෙන්ම මේ ඡන්දයක් තිබ්බේ කියලා රට අහන්න යනවා. ඉතින් අපි ඉස්සෙල්ලා මේක හදාගමු. ඒ නිසා තමයි පාර්ලිමේන්තු ජාතික සභාව ඇති කරන්න කියන්නේ. අපි අතර කතා කරගමු. මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ we need a new code of conduct, we need a parliamentary standards act. මේ ඔක්කොම අපි කරන්න තියෙනවා. මේ රටේ තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මං අද කතා කරන්නේ එන සතියේ සම්පූර්ණ ආර්ථිකය ගැන කතා කරමු. මම දෙපැත්තෙම ඉල්ලන්නේ. මම මේ දෙපැත්තෙම ඉල්ලන්නේ. අපි මේක වෙනස් කරගමු. අපි මේක වෙනස් කරගමු. අපේ ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු. මෙතන කතා කරන්න බැරි නම් අපි එළියට ඇවිල්ලා කතා කරගමු. ඒ කරුණා කළා මම දෙපැත්තටම කියනවා. මමත් ආවේ හැම එක්කෙනාම බැනුම් අහලා හරි මේක උස්සර ගන්න. තනියම කරන්නේ මේ සංස්කෘතිය වෙනස් කරන්න, අදහස් වෙනස් කරන්න කියන්නේ, ප්‍රතිපත්ති වෙනස් කරන්න කියන්නේ, එකක්වත් කියන්නේ එහෙම කියන්නේ. කරුණා කළා මේ සංස්කෘතිය වෙනස් කරන්න කතා කරන්න ඕනේ කියලා නැකිලා එවලේ කතා කරන්න අනික් කෙනා වාඩි වෙන්න. මෙහෙම ගෙනියන්න එපා. මෙහෙම තව සතියක් ගෙනිච්චොත් ඊළඟ සැරේ අපිට එන්න පාර්ලිමේන්තුවක් නැති වෙනවා.
බොහොම ස්තුතියි.